මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්නුග ශීලයේ සමාදන් වෙන නමස්කාරයකි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံपि संघं शरणं गच्छामि तृतीयံपि बुद्धं शरणं गच्छामि तृतीयံपि धम्मं शरणं गच्छामि तृतीयံपि संघं शरणं गच्छामि शरणगमनं संपूर्णं පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ පීතරාගා රමිසන්ති නතේ කාම ගවේසිනෝති. සදහවත් පින්නතුනි, නිවන් අරමුණු කරගෙන භාවනාවට බහින යෝගාවචරයට ඉතාම සුදුසු පරිසරය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ ආරණ්‍ය පරිසරය. බුද්ධ දේශනාය වගේම තෙරතෙරණියන්ගේ උදාන ගාථාවලත් ආරණ්‍ය පරිසරයක් තුළ යෝගාවචරයක් අත්විඳින විවේක සුවය වර්ණනා කරනවා. දැන් අද මේ මාතෘකා කරගත්තු ගාථාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වන ආරණ්‍ය වටිනාකම් පෙන්නුම් කරන උපදේශාත්මක ප්‍රීති වාක්‍යයක් හැට සලකන්න පුළුවන්. මේ ගාථාව දේශනා කරන්න හේතුව හැටියට දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන පාළු උයන් බිමකට භාවනා කරන්න වැඩම කළ පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේ නමකට පැන නැගුණු ගැටලුවකුයි. උන්වහන්සේ පිණ්ඩපාතෙන් පස්සේ අතහැරලා දාලා තියෙන පාළු උයන් බිමකට වැඩම කරලා ගහක් යට භාවනාවේ වැඩ හිටියා, වැඩ වුණා. ඒ අවස්ථාව වෙනුවට ඒ නගරේ ගණිකාවක්, නගර සෝභිනී කියලා ඉස්සර කියන්නේ, වෛශ්‍යාස්ත්‍රියක් යම්කිසි පුරුෂයෙකුට එක්ක සනිටුහන් කරගෙන අසුවල් තැනට එන්න කියලා බලාගෙන හිටියා. ඒ පුරුෂයා ආවේ නැහැ. අතන මෙතන ඇවිදිමින් ඉඳලා අර පාළු උයන් බිමට ඇතුල් වෙලා යන අතරේ දුටුවා මේ සංඝයා වහන්සේ භාවනාවේ වැඩ ඉන්නවා. දැකලා මේ පුරුෂයෙක් මොහු පොළඹව ගන්න ඕන කියලා එතෙන්ට ඇවිල්ලා නානාවිද ස්ත්‍රී මායම් පෙන්වන්න අත්පුඩි ගහමින් hina වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ සිටක් තියෙනවා. උන් තමන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ආරණ්‍ය වලට වැඩම කරන ඒ සංඝයා වහන්සේලා ගැන නිරන්තරයෙන් තමන්ගේ ගන්ධ කුටියේ ඉඳගෙනම නිරීක්ෂණය කරනවා. වෙවෙන එකක් තභාව ධර්ම කතාවල කොටිකුත් සඳහන් වෙනවා. මොගලන් මහරහතන් වහන්සේට පවා ඒ අවස්ථානුකූල උදව් වුණු බව. දැන් මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේට මේ පෙනී ගියා මේ ස්ත්‍රී ඇවිල්ලා කරන විකාර ටික දැකලා ගන්ධ කුටියේ ඉඳගෙනම ආලෝකයක් යවලා අර සංඝයා වහන්සේ ඉදිරියේ පෙනී හිටලා වික්ෂුව ඒ කාම රාගීන් කාම භෝගීන්ට සතුට විඳින්න බැරි විදිහේ ස්ථාන වීතරාගී උතුමන්ට රමණීයයි කියන අදහස දෙමින් මේ අපි මාතෘකා කර ගාථාව අදාලා කෙටි නමුත් ඉතාම වටිනා ගාථාවක්. රමණීයානි අරඤ්ඤානි යත් නරමති ජනෝ. සාමාන්‍ය ජනයා සතුට නොලබන අන්දමේ ආරණ්‍ය කැලෑවල් රමණීයයි. මොකද රමණීය කියන්නේ වීතරාගා රමිස්සන්ති නතේ කාම ගවේසිනෝ. වීතරාගී උතුමන් එබඳු ඒ ස්ථානවලට ඇලුම උපදව ගන්නවා, ඇලුම් කරනවා. මක් නිසාද? ඔවුන් කාම ගවේසින් නොවන නිසා. එතකොට මෙන්න මේ ගාථාව අහලා අර ස්වාමීන් වහන්සේ ඒ භාවනාවට අනුකූල අන්දමින්ම සිටිවිලි පවත්වලා රහත් බවට පැමිණිලා බුදුරජාණන් වහන්සේ ළඟින් වැඩම කර බව සඳහන් වෙනවා. ඉතින් මේ පුංචි කථාන්තරය තුළින් අපට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුළින් ඉදිරිපත් කළ තියෙන අර්ථය. ලෝකයේ ඔය විනෝදකාමීන්, සෞන්දර්යවාදීන් හිතන අන්දමේ ඒ ඇල්මක් නෙවෙයි මෙතන ආරණ්‍ය පිළිබඳව මෙතන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. අර භික්ෂුන් වහන්සේ භාවනාව සඳහා ගියේ ඔය තරුණ තරුණියන් අත්වැල් බැඳගෙන විනෝද වෙමින් යන විදිහේ ලස්සන උයන් බිමකට නෙවෙයි, අතහැර දාපු පාළු උයන් බිමකටයි. නමුත් බලාපොරොත්තු නැති අන්දමින් බලාපොරොත්තු කඩවුණු වසංගණක් එතනට ඇවිල්ලා ඒ පටලැවිල්ල ඇති වුණා. ඉතින් නමුත් උන්වහන්සේ යන ධර්මානුකූලව හිතයවලා නිවන් පිළිබඳ ඇල්ම මතු කරගෙන අර ඒ අවස්ථාව ජයගත්තා. මේ කාරණේ ආශ්‍රයෙන් අපට හුඟක් දේවල් හිතන්න තියෙනවා. මේ පළමුවෙන් කියපු වචනය පවා රමණීය කියන වචනේ ඇහෙනකොට මේ බොහෝ දෙනාට අර ඒකේ තියෙන චමත්කාරය නිසා, කාව්‍යාත්මක හැඟීම් නිසා ඒ වචනය බුදුරජාණන් වහන්සේ ඇයි යෙදුවේ කියන එක පවා කෙනෙකුට හිතා ගන්න අමාරුයි. දැන් මේ ගාථාව මුදිට පැහැදිලි වෙනවා. කාම භෝගීන් ලබන ඒ රතියත් ඇල්මත් වීතරාගී උතුමන් එහෙම නැත්නම් යෝගාවචරයන් එහෙම අත්විඳින සුවයත් අතර වෙනස මේ ගාථාවෙන් පෙන්නුම් කරනවා. එකම නොවන බව. මේ ගැන යමක් කියන්න සිද්ධ වෙන්නේ මොකද? දැන් ওই ධර්මයේ සඳහන් වෙනවා රති අරති කියලා වචන දෙකක්. ඇතැම් විට රති සහ අභිරති, රති සහ අනභිරති කියන වචන දෙකක් සඳහන් වෙනවා. මේක තේරුම් කරන්න වෙනවා. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට බුද්ධ ආවාදී හැටියට තියෙන්නේ රතියත් හොඳ නැහැ, අරතියත් හොඳ නැහැ. එතන රතිය කියලා කිව්වේ අන්න කාම රතිය. එතකොට කාම රතිය හොඳ නැහැ. ඒ වගේම අතන අරති කිව්වේ මොකද? අධිකුසල ධර්මයන් පිළිබඳ නොඇල්ම. එතකොට අධිකුසල ධර්මයන් පිළිබඳ ඇල්මයි භික්ෂුවක් තුල තිබිය යුත්තේ. ඒ නොඇල්ම කියලා කියන්නේ අන්න ගිහිගෙට ආසා කිරීම. ඒක හොඳ නැහැ. ඉතින් ඒ අරති කියන අදහසම තමයි ඇතැම් තැන අනභිරති කියලා දැක්වෙන්නේ. දැන් මහණකම එපා වෙලා ගිහි කෙනෙක් ගැන හිත හිතා ඉන්න ඔය උකට ලීවෙ වික්ෂුව ගැන පොත්පත් කියවලා කියවෙන්නේ කොයි වෙලාවෙ ගෙදර යන්නද කියලා හිත හිතා ඉන්නේ. ඒකට කියන්නේ අනභිරති කියලා. මොකද අර අභිරති කියලා කියන උසස් මට්ටමේ ඇල්ම, ඒ කියන්නේ අධිකුසල ධර්මයන් පිළිබඳ වන භාවනා පිළිබඳව තියෙන ඇල්ම. ඒ අභිරතිය නැතිවීම නිසායි කාමරතියට ඇලිලා යන්නේ. මොන එතකොට මේ දෙක පටලව ගන්න නරකයි. එතකොට මේ ධර්මානුකූලව බලනකොට රති කියලා එතන සඳහන් වෙන්නේ කාමරතිය. අනභිරති කියලා කියන්නේ අන්න අර අධිකුසල ධර්මයන් පිළිබඳව නෑ ඒකත් හොඳ නෑ. එතකොට අභිරති යයි අපි වැඩි දියුණු කරගතිය යුත්තේ අභිරති. ඉතින් ඔන්න ඔය ඒ අභිරති කියන තැනත් තියෙන්නේ අර රමණීය කියන අදහසම තමයි. ඒ උතුම් මන්දනේ නිවනට ඇල්ම නිබ්බානාභිරති කියලා කියනවා. නිවනට ඇල්ම ඒක හොඳයි. රමණීය කියන වචනේ තියුණු පළියට හිතන්න නරකයි. මේ හැම එකක්ම සාමාන්‍ය සෞන්දර්යවාදියාගේ විනෝදකාමියාගේ දෘෂ්ටි කෝණයෙන් මේ ගත යුත්තේ කියලා. ඉතින් ඒ වගේම දැන් අතීතයේ වගේම මේ කාලෙත් අහන්න ලැබෙනවා සමහර විට ඔය ආරණ්‍ය වලට පවා තරුණ තරුණියන් මත්පැන් බෝතල් අරගෙන ගිහිල්ලා රිංගලා විනෝද වෙන බව. අන්න අර ඒ විදිහේ හේ කාමරතිය සඳහන් වෙයි. ඒ ආරණ්‍ය සේනාසන ආදී තියෙන්නේ අන්න අර විවේක සුවය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන කාය විවේක. විවේකයේ අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. කයින් වෙන්වීම කාය විවේකයේ ඉස්සෙල්ලා අවශ්‍ය වෙනවා. ඝන සංගමිකාව කියලා කියන සමූහයක් මැද ඉඳීම තුළ තමන්ගේ අධ්‍යාත්ම ශක්තිය පිරිහෙනවා බොහෝ විට. ඒක නිසා ඉඳහිටලවත් එයින් වෙන්ම පිරිසගෙන් වෙන්ම අන්න කාය විවේකය. ඊළාට ඒ කාය විවේක උපකාර වෙන්නේ චිත්ත විවේකයේ සඳහා නීවරණ ඉවත් කරලා සිත සමාධිමත් කර ගැනීම. ඒක විවේකයේ තුල නිහඬියාව තුල ලබාගත යුතු දෙයක්. ඒකට ආරණ්‍ය පරිසරයක තියෙන නිහඬියාව ස්වාභාවික පරිසරය ඒකට උපකාර වෙනවා. ඊළඟට උපති විවේක කියලා කියන්නේ මේ පංච පාදානස්කන්ධය අතහැරලා ඒ උතුම්ම ඉහළ මාර්ථයෙන් විදර්ශනාත්මකව තමන් ලබන නිර්වාණ විමුක්තියයි. නමුත් මෙන්න මේ කාරණා ගැන වැඩි සැලකිල්ලක් නැති දැන් විනෝදකාමී. ඒ අය සමහර විට ආරණ්‍යයකට ඇතුල් වෙන්නේ කැමරාවත් අරගෙන. ඒකට කැමරාවට අහු වෙන්නේ පිපෙන මල මිසක් පරවෙන මල අහු වෙන්නේ නැහැ. විනෝදකාමීගේ කැමරාවට පරවෙන මල අහු වෙන්නේ නැහැ. පිපෙන මල විතරයි අහු වෙන්නේ. නමුත් ඒ කැලෑවටම කර්මස්ථාන භාවනා කර්මස්ථානයත් අරගෙන ඇතුල් වෙන යෝගාවචරයාගේ කමඨහන් මනසිකාරයට පිපෙන මල පමණක් නෙවෙයි පරවෙන මල, වැටෙන කොළ ඒ ඔක්කොම අහු වෙනවා. ඒ වගේම විනෝදකාමියාට රුචි නැ මේ ධර්මයේ ඉගැන්වෙන අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව, පටික්කුල සංඥාව. ඒව බොහොම පිළිකුල්. ඒව අහන්නවත් කැමති නැහැ. නමුත් යෝගාවචරය ඒවට ඇතුල් වෙන්නේ අන්න අර කර්මස්ථාන හිතේ දරාගෙන ඒවා දියුණු කර ගැනීමටයි. අසුභ මානසිකාරය, පටික්කුල පිළිකුල, අනිත්‍ය සංඥා. ඉතින් මෙන්න මේ කාරණා අර කියාපු විනෝදකාමියා පමණක් නෙවෙයි ඊට පිටුපසින් සිටින මේ යුගයේ ඇතැම් සෞන්දර්යවාදීනුත් මේක වරදල වටහා ගන්නවා. ධර්මයේ විශේෂයෙන්ම තේර තෙර නියන්ගේ ගාථා ආදී දකින්න ලැබෙන රමණීය කියන වචන, ඒ වගේම පරිසර වර්ණන ඕවා අරගෙන සමහර සෞන්දර්යවාදීන් මේ ධර්මයේ නියම සාරය වන මේක වෛරාග්‍ය දර්ශනයක්, සසරින් මිදීමට උපකාර වන දර්ශනයක්. නමුත් ඒ වෛරාග්‍ය දර්ශනයක් බව අමතක කළා. හරියට අර කේක් ගෙඩියක මුදුරක් පණන් අහුලගෙන කන්න වගේ කෑදර දරුවේ අර විදිහේ ගාථාවල තියෙන සෞන්දර්යාත්ම කොටස් එකතු කරගෙන ඔන්න සෞන්දර්ය අසස්වාදනය පිළිබඳ සමහර විට නිබන්ධන උපාදී නිබන්ධන බව සකස් කරනවා. නමුත් ඒක තුලින් වෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නියම සාරය. මොකක් සඳහාද බුදුරජාණන් වහන්සේ මේ ආරණ්‍ය පරිසරය වර්ණනා කළේ? ඒ අතීත යෝගීන් යෝගාවචරයන් වහන්සේලා ඒ ගාථාවල පසුවිම් කරගෙනයි උන්වහන්සේලා අර ස්වාභාවික පරිසරය තුල අනිත්‍යතාව දුප්ප ගලන ගඟින් වැටෙන කොළෙන් හැම එකකින් මෙයාමක් ඉගෙන ගත්තා. ඒවා වෙන් කරලා ගත්තේ නැහැ. දැන් අර සාමාන්‍ය ලෝකයා තුල තියෙන විපල්ලාස කියලා කියන අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකන, අසුභ දේ සුභ හැටියට සලකන, දුක් සහිත දේ සැප හැටියට සලකන, අනාත්ම දේ ආත්ම හැටියට සලකන මේ දෘෂ්ටිය නොවේ. ඊට ප්‍රතිවිරුද්ධ ධර්මානුකූල ඒ සංඥාවල් අරගෙනයි ආරණ්‍යයට පිවිසෙන යෝගාවචර. ඒ වගේම සාමාන්‍ය විනෝදකාමියාට බය හිතෙන ආරණ්‍ය පරිසරය, ගල් ගුහා, වනසතුන් මැද ජීවිතය අර යෝගාවචරයේ මෛත්‍රී සිතෙන් ඒ තිරිසනුන් සමග උණු සමග වචනයෙන් කතා නොකලත් හිතෙන් වුන් හා එක්ව වනගත ජීවිතය තුළ අමුතු වින්දනයක්, අමුතු සුවයක් ලබනවා. ඒක විනෝදකාමයට තේරුම් ගන්න බෑ. කැමරාවට අහු වෙන්නේත් නෑ. ඉතින් ඔන්න ඒ කාරණාවට මතක් කරන දෙන්න වෙන්නේ මෙන්න මේ සාර ධර්ම එන්නෙන්නම මහෝගේට යට වෙලා යන නිසා. ඉතින් මේවා පිළිබඳව අපට අපේ අවධානය යොමු කරන්න බුද්ධ චරිතයෙන්ම අපට යම් යම් වටිනා කථාන්තර අපට මේ සාහිත්‍ය තුල අන්තර්ගත වෙලා තියෙනවා. හොඳ වටිනා අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේ අලවුනුවර ගවයින් යන මාර්ගයේ තියෙන ඇක්ටේරියා වණයක එක් දවසක් එක හීතල රාත්‍රියක් ගත කළා. එදා උදේ හත්තක ආලවක කියන රාජකුමාරයා ව්‍යායාමයට ඇවිදින අතරේ බුදුරජාණන් වහන්සේ මේ වනයට ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේ ඇටේරියා කොළ ඇතිරියේ වැඩ ඉන්නවා දැකලා වැඳලා එකක් පස්සේ ඉඳගෙන අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ වහන්ස සුවසේ සැතපුණාද බුදුරජාණන් වහන්සේ කියනවා එසේ කුමාරය මම සුවසේ සැතපුණා ලෝකේ යම් කෙනෙක් සපසේ සයනය කරනව නම් ඒ අගෙන් කෙනෙක් මම ඔන්න එතකොට මේ හත්ත කාලයක අහනවා කියනවා ස්වාමිනී මේ හේමන්ත ඍතුවේ රාත්‍රියක් හේමන්ත ඍතුවෙත් ඉතාමත්ම දැඩි සීතල පවතින අන්තරට්ටක කියලා කියන හිම වැටෙන කාලයේ ඒ වගේම මේ භූමිය ගවෙන්ගේ කුර ගැටිලා බොහොම රළු ඉඳගෙන ඉන්න කොළ ඇතිරියත් තුනි ගස්වල කොළත් අඩුයි භාග්‍යතුන් වහන්සේගේ සිවුරුත් සීතලයි අවටින් හමන වාතයත් වේරඹ වාතයත් සිසිල් ඒත් භාග්‍යතුන් වහන්සේ කියනවා කුමාරය මම සුවසේ සයනය කළයි ලෝකයේ සුවසේ සයන කරන අයගෙන් කෙනෙක් මම කියලා ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියන හොඳයි එහෙනම් රාජකුමාරි මම ඔබගෙන් මහන්න පුළුවන් හැටියට උත්තර දෙන්න කියලා ඔන්න කියනවා රාජකුමාරි යම්කිසි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට තියෙනවා ඇතුළත පිටත සුණු පිරියම් කළ කුළුගයක් කූටාගාරයක් ලොකු මන්දිරයක් කියලා හිතමු ඕකේ තියෙනවා කවිච්චියක් වගේ ලොකු පර්යංකයක් දැන් මේ කාලේ හැටියට කියනවා බිල්ලූද තිරිලි තියෙන දෙපැත්තේ කොට්ට මෙට්ට තියෙන හොඳ සුකෝභෝගී සයනයක් තියෙනවා ඒ සයනයේ ඉන්නේ මේ රාජකුමාරයා මේ ගරුවපතියා ඊළඟට පහනකුත් දැල්වෙනවා අතට පයට ඕනේ හැටියට උපස්ථාන කරන්න භාර්යාවන් හතර දෙනෙකුත් ඉන්නවා මොකද රාජකුමාර හිතන්නේ ඒ ගෘහපතිව ගෘහපති පුත්‍රයා සුවසේ නිදා ගන්නවද එසේ භාග්‍යතුන් වහන්සේ ලෝකයේ සුවසේ නිදා ගන්න අයගෙන් කෙනෙක් ඒ ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මොකද රාජකුමාරය හිතන්නේ ඒ කියාපු ගෘහපතිව ගෘහපති පුත්‍රයාට ඇතිවෙනවද රාගයෙන් හටගත් කායික මානසික දැවිලි යම් හේතුවක් නිසා දුකසේ සයනය කරන්නට වෙන එසේ කියලා ඉතින් පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා ඒ අවස්ථාවේදී. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්නේ විදිහේ රාග යම් දැවිලි ආදියක් කායික දැවිලි ඇතිවෙනවා නම් එබඳු ඒ දැවිලි තථාගතයන් වහන්සේ තුල ඒවා මුලින් සිඳන ලද ඒක නිසා තථාගතයන් වහන්සේ සුවසේ සයනය කරනවා. ඒ විදිහටම අහනවා අර ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට ද්වේෂයෙන් නැති විහිහි කායික මානසික දැවිලි ඇති වෙන්න පුළුවන් නේද? එසේ කිව්වට පස්සේ තථාගතයන් වහන්සේ තුල ඒවා ප්‍රහීනයි. මෝහයෙන් නැති වෙන දැවිලි ඒවත් ප්‍රහීනයි. අන්න එතකොට ඊළඟ බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කරන හැමදාම සුවසේ සයනය කරනවායි ඒ තථාගතයන් වහන්සේ. අන්න එතකොට එින් අපිට හිතා ගන්න පුළුවන් අර ආධ්‍යාත්මික සුවයට පසුබිමක් වුණා පමණයි බාහිරව බලනකොට කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඉතින් ওই විදිහ කථාන්තර ධර්මයේ කොටිකුත් සඳහන් වෙනවා. තව ඒ විදිහ එකක් තියෙනවා දැන් භද්දිය කියලා. භද්දිය කියලා කියන්නේ මෙතන භද්දිය මාමින් වහන්සේ අර ශාක කුමාරයන් 6 දෙනෙක් අනුරුද්ධ ආදී ශාක කුමාරයන් 6 දෙනෙක් එකවර පැවිදි වුණ අවස්ථාවේ ඒ භද්දිය කියන රාජකුමාරයා ඇත්ත වශයෙන්ම රාජකුමාරයන් රජ කෙනෙක්. ශාක්‍ය වංශයේ රජ කෙනෙක්. වෙඳලා ඒක අතෑරලයි ගිහිල්ලා පැවිදි වුණේ. නමුත් පැවිදි වෙලා ඉවර වෙලා ආරණ්‍යයට ගියත්, ගහක් මුලකට ගියත්, ශූන්‍යාගාරයකට ගියත් අහෝ සුඛං කියේයි. අහෝ සුඛං කියලා කියන්නේ ඒකේ පාලි වචන වල තේරුම අනේ කොයිතරම් සැපද? අනේ කොයිතරම් සැපද? මේක අහලා ඒ සංඝයාමාංශලා පිරිසක් කල්පනා කළා දැන් මේ භද්දිය ආයස්මතුන් වහන්සේ පැවිද්ද ගැන කලකිරිලා තමන්ගේ රජසුව ගැන හිතලා මේ විදිහට ප්‍රීති ප්‍රකාශ කරනවායි කියලා ඒව ගැන පසුතැවෙනවායි කියලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. බුදුරජාණන් වහන්සේ කිව්වන්න ශාස්ත්‍රඥ වහන්සේ කතා කරනවා කියලා මගේ වචනේ එන්න කියන්න කියලා. ඔන්න ගෙන්නෙව්වා. ගෙන්නවල අහනවා භද්දිය හාමුදුරුවන්ගෙන්. මොකද භද්දිය මෙහෙම ඇත්තද මේ ආරණ්‍යයකට ගියත් ගහක් මුලකට ගියත් ශූන්‍යාගාරයකට ගියත් අහෝ සුඛං කිය කිය ඉන්නේ? එසේ ස්වාමීනි. මොකද එහෙම කියන්නේ? ඔන්න එතකොට භද්දිය ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම ඒ රජකම් කරන කාලේ අන්තඃපුරයේ ඇතුළතත් නොයෙකුත් ආරක්ෂා සංවිධාන අන්තඃපුරයේ පිටතත් ආරක්ෂා සංවිධාන නගරයේ ඇතුළතත් ආරක්ෂා සංවිධාන නගරයේ පිටතත් ආරක්ෂා සංවිධාන ජනපදයේ ඇතුළතත් ආරක්ෂා සංවිධාන ජනපදයේ පිටතත් ආරක්ෂා ඉතරත් ආරක්ෂා සංවිධාන තියෙද්දි මම පණ බයේ නිතරම භීතියෙන් සන්ත්‍රාසයෙන් සැකයෙන් කාලය ගෙව්වේ. නමුත් දැන් මම කැලේට වැදිලා කැලේ මේ හරියට මුව පොව්වෙක් වගේ නිෂ්කලංකව ජීවත් වෙනවා විවේකයෙන් සුවයෙන් කිසිදු බයක් නැතුව. අන්න ඒකයි මම මේ අහෝසුකම් කියලා පිළිති වාක්‍යන. අන්න එතකොට එයින් අපිට පේනවා මේ භද්දිය ස්වාමීන් වහන්සේ එතන රජසුව ගැන හිතලා නෙවෙයි මේ භාවනාවෙන් ලබාගත්තු මේ විමුක්ති සුවය මේ වාත් විඳින්න පරිසරයක් කරගත්ත අය. යෝවි දෙකොතිකුත් ධර්ම කථාන්තර තියෙනවා. බුදුරජාණන් වහන්සේත් බොහෝ අවස්ථාවල සාමාන්‍ය ලෝකයා රසුකෝ භෝගිත්වයට ඒ විදිහට බොහෝ පහසු වෙන්නේ නැතිල යන නිසා ඔය ආරණ්‍ය වාසී ඒ වායේ වටිනාකම අවස්ථානුකූලව අවවාදයෙන් පමණක් නෙවෙයි ආදර්ශණිය උද්දක්වාව දාලා ඒ විදිහ හොඳ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වැඩි කල යන කලින් වෙච්ච සිද්ධියක් වගේ පේන්නේ. උන්වහන්සේ කොසල් රටේ ඉච්ඡානංගල කියන බමුණු ගමේට වැඩම කළ අවස්ථාවේ බමුණු ගම කිට්ටුව ඉච්ඡානංගල වන ලැහැබක සංඝයා වහන්සේලාත් එක්ක වැඩ වාසය කරා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට උපස්ථානයට හිටියේ නාගිත කියලා භික්ෂුන් වහන්සේ නම. ඉතින් එදා පසුදා උදෑසන ඒ බ්‍රාහ්මණ ගෘහපතියන්ට අහන්න ලැබෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්තිට ආවේ ඉතිපිසෝ ආදී ඒ ගාථා ඒ අපි දැන් කවුරුත් දන්න ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ කියන ඒ පාඨෙණුයි ඒ කාලේ බුදු කෙනෙක් පහළ වුණා කියන ඒ ශ්‍රාවිය පැතුරුනේ ඒක අහලා අර බ්‍රාහ්මණ ගෘහපතියන් අපට රහතන් වහන්සේ කෙනෙක් දකින්න ලැබෙන විශාල ලාභයක් කියලා හොඳට ප්‍රණීත ආහාර පාන හිම සකස් කරගෙන ඇවිල්ලා අර වන ලැහැබලට ඇතුල් වෙන තැන දොරකොටුව ළඟ මහා ගාල ගෝට්ටියක් කෑකෝප ගසමින් ඉන්නවා එතන මේ ආහාරත් අරගෙන. බුදුරජාණන් වහන්සේ නාගිත හාමුදුරන්ගේ මොකද නාගිත මේ කවුද මේ කෙවුලන් වගේ මේ කෑකෝස්සන් ගහන්නේ මේ හරියට මාළු විකුණන තැන මාළු බෙදා ගන්න බැරුව කෑ ගහන කෙවුලන් වගේ කවුද මේ කෑ ගහන්නේ? මොන එතකොට නාගිත හාමුදුරන් ස්වාමීනි මේ බ්‍රාහ්මණ ගෘහපතියන් මේ හොඳ ප්‍රණීත ආහාර සූදානම් කරගෙන ඇවිල්ලා ඉන්න භාග්‍යතුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් ඒක ඉවසා වදාරණ සේක්වා කියලා ඔන්න එකට බුදුරජාණන් වහන්සේ කියනවා නාගිත මට මේ ඔය යසස් පරිස්කා පිරිවර මට අවශ්‍ය නැහැ ඒවත් එක මම සම්බන්ධ වෙන්න කැමති නැහැ කියලා නිකන් අර තරවටු විදිය යමක් කිව්වා. ආයෙත් මේ නාගිත ස්වාමීන් වහන්සේ ඉලාසින ස්වාමී ඉවසා වදාරණ සේක්වා මේ භාග්‍යතුන් වහන්සේ යණ තැන ඒ කීති රාවේ නිසා හරියට පිරිස වෙනවා මේ බ්‍රාහ්මණිය ගෘහපතිය හොඳට දාන පිළිවෙල කරගෙන ඇවිල්ලා තිනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නාගිත ඔය යස පරිස්කාල වලින් මට වැඩක් නැහැ යමෙකුට නෙක්ඛම සුවය පවිවේක සුවය උපසම සුවය සම්බෝධි සුවය තියෙනවා නම් ඔය ලාභ සත්කාර සුවය කියලා කියන ඒ අසුචි වගේ සුවයට ඒවට කැමති වෙන්නේ නැත කියලා අනුබුදුරජාණන් වහන්සේ අර නාගිත භික්ෂුන් වහන්සේට අවවාදයක් වශයෙන් ඊළඟට යම් කිසි දේශනාවක් පැවැත්තුවා. ඒකේ කාරණේ මෙන්න මේ විදිහටයි කියවෙන්නේ. නාගිත මට සමහර විට දකින්න ලැබෙනවා ගාමන්ත විහාරයක යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් සමාධියෙන් වැඩ ඉන්නවා. මම කල්පනා කරනවා දැන් මේ භික්ෂුන් වහන්සේ සමාධියෙන් වැඩ හිටියට මොකද වැඩි වෙලා යන්න කලින් එක්කෝ සාමණේර කෙනෙක් හරි ආරාමිකයෙක් ඇවිල්ලා මේ සමාධිය කඩලා දානවා. ඒක නිසා මම මේ ගාමන්ත විහාරයේ කියන ඒ ඉන්න භික්ෂුන් වහන්සේගේ සමාධිය ගැන මම ඒ විහරණය ගැන මම සතුටටපත් වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට කියනවා නමුත් නාගිත මට සමහර විට ආරණ්‍යයක නිදි කිරමින් ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් දකින්න ලැබෙනවා. මම කල්පනා කරනවා දැන් මේ භික්ෂුන් වහන්සේ ඔය නිදි මත ඉවත් කරලා දාලා ආරණ්‍ය සංඥාවට හිත යොමු කරලා ඒකත්ව සංඥාවක් ආරණ්‍ය සංඥාව ගැන ගම පිළිබඳව තියෙන නානත්ව සංඥාවක් බැල වනයට ගියාට පස්සේ ඒකත්ව සංඥාව නානත්වෙන් හිත මෑත් කළා ආරණ්‍ය සංඥාවට ඒ ඒකත්ව සංඥාවට හිත යොදලා හිත සමාධිමත් කරගනි කියලා ඒ භික්ෂුන් වහන්සේ නිදි කිර කර හිටියත් මම උන්වහන්සේගේ ආරණ්‍ය විහරණය ගැන සතුට වෙනවා. ඊළඟට තවත් ඊළඟට කියනවා ඒ වගේම නාගිතමට සමහර විට දකින්න ලැබෙනවා ආරණ්‍යක භික්ෂුන් වහන්සේ නමක් ඉඳගෙන ඉන්නවා නමුත් සමාධිමත් නැහැ හිත. ඒත් මම කල්පනා කරනවා දැන් මේ භික්ෂුන් වහන්සේ මේ භික්ෂුව ඒ සමාධිමත් නුණු සිත යථාකාලී සමාධිමත් කරගෙන ඒ සමාධිය ආරක්ෂා කරගනි. එතනම ඒ භික්ෂුවගේ ආරණ්‍ය විහාරය ගැන සතුට වෙනවා. ආරණ්‍ය විහරණය ගැන සතුට වෙනවා. ඊළඟට තවත් දුරටත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔන්න මට දකින්න ලැබෙනවා යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ආරණ්‍ය සමාධිගතව සිටිනවා. මම කල්පනා කරනවා දැන් මේ සමාධිගත සිත ඇති භික්ෂුන් වහන්සේ ඉක්මනින්ම නිර්වාණ විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ සිත් සකස් ඒවා ආරක්ෂා කරගනිමි කියලා මම මේ භික්ෂුවගේ ආරණ්‍ය විහරණය ගැන සතුට වෙනවා. ඊළඟට ඔන්න බුදුරජාණන් ප්‍රකාශ කරනවා මට දකින්න ලැබෙනවා ග්‍රාමන්ත විහරණය කරන භික්ෂුවක් ගාම විහාරි භික්ෂුවක්කට ලාභ සත්කාර සිලෝක ආනිසංස ඕවා ගලාගෙන එනවා. ඒවා ආවහම මේ භික්ෂුන් වහන්සේ අර ආරණ්‍ය වාසය විවේක වාසය ගැන ඒ ඇල්ම නැති කරලා ඒ වාට යට වෙලා ගම් නියම් ගම් රාජධානි වල ගිහිලා වාසයට වාසය කරන්න පටන් ගන්නවා. මම ඒ භික්ෂුවට ගේ පිළිබඳ මම සතුටක් ඇති කරගන්නේ නැහැ. නමුත් සමහර විට මට දකින්න ලැබෙනවා ආරණ්‍ය භික්ෂුවකට ලාභ සත්කාර සිලෝකානි සංසකලාගෙන එනවා. උන්වහන්සේවා නිරපල ඇරලා ඉවට යඩ වෙන්නේ නැතුව. අර විවේක වාසී ආරණ්‍ය විහාරණය ඒ වායේ තානුව ජීවිතය කියනවා. මම මේ සතුට වෙන ඒ භික්ෂුවගේ පැවැත්ම තුළින්. ඉතින් මේ ඔක්කොම නාගිත භික්ෂුන් වහන්සේටයි මේ ප්‍රකාශ කරන්නේ. කියලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වාක්‍යය මහා ප්‍රබලයි. නාගිත කොයි තරම්ද කියතොත් මම දුර චාරිකාවක් වැඩම කරන්න තනියම තනිමග තනියම වැඩම කරන අවස්ථාවේ මට ඉස්සරහත් කවුරුවත් දකින්න ලැබෙන්නේ නැත්නම් පිටිපස්සෙනුත් කවුරුවත් දකින්න ලැබෙන්නේ නැත්නම් මට කොයි තරම් පහසුවද කියතොත් වෙන එකක් තබා මල මුත්‍ර පහ කරන්නත් මට පහසුයි. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. ඒකට කවුරුවත් ඉස්සරහින්වත් පස්සෙන්වත් පේන්නේ නැති තරම් ඒ ආරණ්‍ය පරිසරයක මම ඉන්න වෙලාවේ මට ඒක ගැනවත් කරදර වෙන්න ඕනේ නැහැ. බොහොම පහසුයි මට ඒ කටයුත්ත. ඒ වින් පෙන්නු කරන්න යන විවේක වාසේ ඒකේ වටිනාකමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි මේවා තේරුම් ගන්න ඕනේ ශාසනික වටිනාකම් හැටියට. එතකොට ඒ වගේම දැන් ඒ ඉච්ඡානංගල වනසණ්ඩේ ආශ්‍රයෙන් අපට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන කාරණාම තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන්ගේ චරිතය ඇතැම් අවස්ථාවල හිටිකමම්ම වගේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා. මහණෙනි මම තුන් මාසයක් විවේකව ඉන්න කැමති. ඒකට කියන්නේ පටිසල්ලාන කියලා. මේ පටිසල්ලාන කියන වචනයත් ශාසනීය වටිනා වචනයක්. ඒක බොහෝ දෙනා දන්නේ නැතුව ඇති. පටිසල්ලාන කියන එක පරිවර්තනය කරන්න ටිකක් අමාරුයි. විවේක වාසයට යෑම සමාජයෙන් මුළු ගැන්වීම වගේ දෙයක්. භාවනාව සඳහා මුළු ගැන්වීම වගේ අදහස තියෙන පටිසල්ලාන. පටිසල්ලීන කියලා කියන්නේ අන්නේ භාවනාව සඳහා වෙන්වීමයි හංගවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මම තුන් මාසයක් පටිසල්ලානව ඉන්න කැමති. පිරිසකින් වෙන්ව භාවනාව සඳහා විවේකයේ වාසයට යන්න කැමති. කියලා කොයිතරම්ද කියලා කියනවා මා ළඟට කවුරුවත් දෙන්න එපා පින්ඩපාතේ අරගෙන එන භික්ෂුව ඇරෙන්න. පින්ඩපාතේ අරගෙන මා ළඟට එන භික්ෂුව ඇරෙන්න කවුරුවත් දෙන්න එපා තුන් මාසෙට. එහෙමත් බුදුරජාණන් වහන්සේ වාසය කළා තියෙනවා. ඊළඟට තවත් ඊටාත්ම වටිනා සිද්ධිය මේ පින්නතුන් කොතිකුත් අහලා ඇති. මහා ආශ්චර්යවත් කියනකොට පුදුම හිතෙනවා. උන්වහන්සේ අර කෝසම්බිය කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලා කලහ කරලා පොඩි කාරණයක් ගැන පිල් බෙදිලා බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ජාත කතා වලින් උපදේශ අවවාද කරලා ඒව පිළිගත්තේ නැහැ. අපි කලහ කරලා අපි අපේ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ විවේක සුවය බලා ගන්න අපි අපේ හපංකම් පෙන්වන්නම් කියලා වගේ ඒ විදිහටත් වචන පාවිච්චි කර ඒ සංඝයා වහන්සේලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා ඊළඟට විවේකයෙන් මම මේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තුල පවා විවේකයට තියෙන ආසාව පෙන්වන්න කරන විදිහට මම මේ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් රාජරාජ මහා මාත්‍යයන් තීර්ථක තීර්ථක ශ්‍රාවකීන් විසින් ඒ ගැවසී ගන මේ පිරිස මැද ගත කරන ජීවිතය මට බොහොම අපහසුයි. බොහොම දුකසේ මම මේ පිරිස වට කරගෙන ජීවත් වෙන්නේ. මම පහසුව විහරණය සඳහා විවේකීව තනිව යන්න ඕන කියලා ආශ්චර්යවත් සිද්ධියක් එතන බුදුරජාණන් වහන්සේ කොසමෑනුවර ඒ තමන්ගේ ආරාම සේනාසනේ උපස්ථායකටවත් කියන්නේ නැතුව පිණ්ඩපාති කරගෙන ඇවිල්ලා සේනසුන තමන්ම සකස් කරලා තියලා පාත්‍රයක් සිවුරක් අරගෙන පිටත් වෙලා අනුපිළිවෙලින් අර දැන් කවුරුත් අහලා තියෙන පාරිලෙය වණයට වැඩම කළා. සංඝයා වහන්සේට කොහොම හිතෙන්නේ නැද්ද? උපස්ථායකටවත් නොදන්න කිසිවෙකුට සංඝයා වහන්සේලටත් නොකිය. පාත්‍රයක් සිවුරක් අරගෙන ඒ සෑහෙන දුරක් අනුපිළිවෙලින් වැඩම කරලා පාරිලෙය වණයට වැඩම කළා. පාරිලෙය වණේ දැන් කාළියෝ හැඳින්වෙන භද්දසාල මුල රක්කිත කියන වන ලැහැබේ උන්වහන්සේ ගහක් මුල වැඩ වුණා. එතකොට ආශ්චර්යවත් සිද්ධිය හැටියට තියෙන්නේ ඒකටම සමගාමීව යන අමුතු සිද්ධියක් කියන. පාරිල්ලිය දැන් හඳුන්වන්නේ පාරිල්ලිය ඇතා කියලා. එක්තරා ඇත් රජෙකුයි. ඒ ඇත් රජාටත් තිරිසනා වුණා. ඇතා කියන සතා අපි කවුරුත් දන්නවා සාමාන්‍ය තිරිසනුන්ට වඩා බොහොම ඥානවන්තයි. ඒ ඇතාටත් අර බුදුරජාණන් වහන්සේට ඇති වුණා වගේ හිතවිලි පරම්පරාවක් ඇති වුණා. මා මේ ඇතුන් ඇතිනියන් ඇත් පැටවුන් අස්සේ මේ මහා පිරිසක් මැද ඉන්න එක මහ කරදරයි. මම ගහක් කොලක් අනුභව කරන්න කඩාගත්තත් ඇත් පැටව් වෙලා ඒවා කඩාගෙන කනවා. මට ඉතින් අර හරියට පිරිසිදු දළු කන් ලැබෙන්නේ නැහැ. මම වතුරට බැස්සත් ඇත් පැටව් ඇවිල්ලා මඩ කරලා මට හරියට වතුර ටිකක්වත් බොන්නේ නැහැ. වතුර ටික නාලා ගොඩ වෙනකොට ඔන්න ඇතින් යන්නේ ඇගේ හැප්පිගෙන යනවා. මේ මහ කරදරයක්. මමත් විවේකයට යන්න ඕන කියලා අන්නේ ඒ වාරිලිය ඇතත් ඒ දහයම් කිසි ධර්මතාවක් තුලින් අර වණයටම ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේනු දැකලා ඒ යතාගේ මයම් කිසි පුණ්‍ය ශක්තියක් නිසා විශාල ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ පිණුතුන් කොටිකුත් ආලා තියෙන මහ පුදුම අන්දමින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ බව උන්වහන්සේ වැඩ හිටි ගහමුල පිරිසුදු කරලා පෑන් ගෙනවිත් දීලා හැඬ පොඬ වලින් ඒ විදිහේ තුන් මාසයක් ඒ යතා උපස්ථාන කළ බව පවා ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ අන්නේ විවේක වාසය තිරිසන් සතාට පවා අර ජනාකීර්ණ වාසය කිරීම තුළ යම් අවස්ථාවක ඇති වුණා පීඩණය පහසු විහරණය කියලා කියන ධර්මයේ පහසු විහරණය කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විවේකයට යාම පිළිබඳ උන්වහන්සේම ප්‍රකාශ කරනවා මම ආනිසංස දෙකක් දකිමින් ඒ විදිහට පටිසල්ලාණේ වශයෙන් හරි ඒ විවේකයට විවේක වාසයට යනවායි. එකක් දිට්ඨධම්මසුඛ විහාර. දිට්ඨධම්මසුඛ විහාර කියන්නේ දිට්ඨධම්මෙහිම කියන්නේ මෙලොව මේ ජීවිතයේදීම සුවය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලබාගත්තු ඒ සමාධි සුවය, ඵල සුවය හරි ආකාර විඳින්න හොඳ පරිසරය තමයි විවේක පරිසරය. ඒක එකක්. අනිත් ආනිසංසය අනිත් හේතු හැටියට දක්වන්නේ පස්චිම ජනතාවට අනුකම්පාව පිණිස. පස්චිම ජනතාවට අනුකම්පාව පිණිස කියනකොට අපිට නම් හිතෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ ගියාම කොච්චර පාඩුද? බුදුරජාණන් වහන්සේ නැති ජේතවනාරාමයක් හිතාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩම කරයි කියනකොට ඉතින් එතන කරුණාවකුත් නැහැ කියලා හිතෙන්නේ. නමුත් ඇයි පස්චිම ජනතාවට අනුකම්පාව කියලා කිව්වේ? අන්න ශාසනික ආදර්ශයක් දුන්නා. පස්චිම ජනතාව කියලා කිව්වේ තමන් වහන්සේගෙන් පසුව ශාසනයට එකතු වෙන සංඝයා වහන්සේ. උන්වහන්සේලාට එතකොට හිතන්න ඉඩ තිබුණා. භාග්‍යතුන් වහන්සේ තවත් කරන්න දෙයක් නැහැ. කළ යුතු හැම දෙයක්ම කරලා තමන් වහන්සේගේ විමුක්තිය සලසාගෙන ඉවරයි. ඒ හැම එකක්ම අසමාතින්ම සම්පූර්ණව භාග්‍යතුන් වහන්සේ පවා අන්න විටින් විට විවේකයට ගියා. තුන් මාසයක් විවේකයට ගියා. ඒ ආදර්ශය එතන ඒ අදහස් කරේ. කොට ඒ පස්චිම ජනතාවට අනුකම්පාව කියලා කිව්වේ ආදර්ශය. උන්වහන්සේ ආදර්ශයක් දුන්න ලෝකයාට. ඒකම තමයි මේ පින්දුකන් කොතිබුත් දාන්නෝ. ඒ වගේම මේ ශාසනෙ හිටියේ දුතංගධාරි මහා කසව මහ රහතන් වහන්සේ. ඒ තෙලිස් දුතංගම රැක්ක විශේෂයෙන්ම ආරණ්‍ය වාසී ආරණ්‍යක පින්ඩපාතික චිචිවරික ආදී උග්‍ර ප්‍රතිපත්ති රැකෙන උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රසාද දැක්වා ප්‍රශංසා කළා. එහෙම එකකින් මන් අර අනාගත ශාසනය ඇති වෙන්න පුළුවන් පරිහානි තත්ත්ව වැළැක්වීමට ආදර්ශයක් වශයෙන්. ඉතින් ඒ විදිහටම අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිත ගැන හිතනකොට අපි මේ ගස්කොළන් වලට ආදරය කරන්න ඕනි. ගහක් ඉඳන්න ඕනි. අන්න අර කාරණේ තීපත් කරගෙන අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ චරිතේ ඒ ශ්‍රේෂ්ඨ සිදුවීම් තුනක්ම සිදු වුණේ දහක් යට බව. උත්පත්තිය, සම්බෝධිය, පරිනිර්වාණය. ඒකට මේ ගහක් තුල තියෙනවා ලෝකයාට සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වන කාරණා රාශිය. ගහකින් හුඟක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද අර ස්වභාව ධර්මයේ තුල ගහක් ගත කරන ජීවිතය තුලින් අපිට විශාල ආදර්ශ සමූහයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඔය අතීත ඒ තේරගතාවලම සඳහන් වෙනවා තාලපුට ආදී තේරුන් වහන්සේලා විදර්ශනාත්මක කල්පනා කරන කවදානම් ගහක් වගේ වෙම්ද කියලා. මොකද ගස්කොළන් වලට නෑ විඥානය. අපිට වඩා බොහොම පාසනාවන්තයි කියලා හිතන්න පුළුවන් ගස්කොළන්. කොළ වැටෙනවා අඬන්නේ නෑ. දළු වෙනවා හිනා වෙන්නේ නෑ. මල් පිපෙනවා හිනා වෙන්නේ නෑ. මල් පර වෙනවා අඬන්නේ නෑ. එතකොට මේ ගස්කොළන් ස්වභාව ධර්මයක් ස්වභාව පරිසරයක් එක්ක ජීවත් වෙනවා. ඒක තුලින් යෝගාවචරණ හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අනිත්‍යතාව, අනාත්ම ස්වභාවය. ඒ වගේම සෙවණ, ගහකින් ලැබෙන සෙවණ. ඒ බුද්ධ කාලේ පමණක් නෙවෙයි ඊට කලින් පවා යෝගීන් කොතිබුත් අහන ලැබෙනවා හිමාලයේ. එතැන් විට ගස් යටම උන්වහන්සේලා ජීවත් වුණේ අපේ ස්වාභාවික පරිසරය තුළ යථාර්ථය අවබෝධ කරගන්න පහසු. සමාජයේ අර උලුප්පල පෙන්නන කෘත්‍රිම අස්වාභාවික සමාහිත ධර්ම විරෝධී ඒ தත්ත්වය වෙනුවට ස්වභාව ධර්මය තුළ නිහඬ පරිසරය තුළ තිරිසනුන්ගේ ස්වාභාවික ජීවිතය තුළ මුගත් දේවල් කෙනෙකුට ඇති කර මතු කර ගන්න පුළුවන්. තමන්ගේ බණ භාවනා ආදියට ඒ වගේම වෙන එකක් තබා අප්‍රමාදයට උපකාර වෙන හැටියට දක්වනවා. වනගත බොහෝ විට තනිව ජීවත් වෙන අවස්ථාවේදී ඒ තියෙන ජීවන தත්ත්වය තුළ මේවා කල් දාන ඉඩක් නැහැ කියන අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා දාල ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන්න හිට උපකාර වෙනවා. මේ හේතු නිසා තමයි මේ පින්තුන් කවුරුත් දන්නවා ඔය සතිපට්ඨාන ආදී ඒ භාවනාව ගැන විශේෂයෙන් සඳහන් වෙන සූත්‍රවල නිරන්තරයෙන්ම සඳහන් වෙනවා. අරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ඒකට අරඤ්ඤගත කියලා කියන්නේ විදිහට අර වනයට ඇතුල් වීම, රුක්ඛමූලගත ගහක් මුල, ඊළඟට ශුඤ්ඤාගාර කියලා කියන්නේ පාළු ගෙවල්. පාළු ගෙවල් විනෝදකාමීන්ට සුදුසු තැන් නෙවෙයි. නමුත් අන්න පාළු ගෙවල් අර කියෝ ශුඤ්ඤාගාර. ඒ වගේම තව පර්වත, ගිරි ගුහා වෙනිකක් තියාය, පිදුරු මිටි ආයේ විදිහ විවේක ස්ථාන. ඒ බඳු තැන් වලට පවා සංඝයා වහන්සේලා විවේක භාවනාවට ගිය බව සඳහන් වෙනවා. අන්නේ විවේක වාසය. මොකද මේ ධර්මයේ ගැඹුරු කොටස් තේරුම් ගැනීමට දැන් ධර්මයේ ප්‍රඥාව ගැන කියනවනම් ඥානය ගැන කියනවනම් මේ පිනතුන් අහලත් ඇති. සුතමය, චින්තාමය, භාවනාමය කියලා ඥාන මට්ටම් තුනක් තිබෙනවා. මේ සුතමය ඥානය සඳහා අධ්‍යයනය, පොතපත් කියවීම, පර්‍යාප්තිය, කටපාඩම් කර ගැනීම ඒව උපකාර වෙනවා. ඒ තුලින් බුද්ධ වචනේ අඳුන ගන්නවා. කළ යුතු දේ තේරුම් ගන්නවා. ඊළඟට ඒක සාමාන්‍ය වශයෙන් හිතට වැටුණාට මදි. ඒ කියන්නේ සිත යොදන්න ඕන. ඒක හරිය ආකාර තේරුම් ගන්න. ඒක තුලින් යම් යම් නිගමන වලට එළවෙන්න පුළුවන්. චින්තාමය වශයෙන් ඒකත් යෝනිසෝ මානසිකාර්ය කියලා කියන හරි නුවණින් කළොත් තමයි විකෘත විදියට හිතන්න ගියොත් අර කලින් කිව්ව ආකාරයට సౌందర్యවාදීන් කරන්න වගේ බුද්ධ දේශනාවේ රමණීය කියන වචනය සඳහන් වෙන එකතු දැන් එකතු කරලා අන්න බුදුරජාන් වහන්සේ මේ සංසාරයේ වටිනාකම පෙන්눔 කරලා තියෙනවා. කවුද මේ අසුභ භාවනාරෝමය මේ විකෘත මානසික தත්ත? දැන් මේ කාලේ එහෙම උගතුන්ගේ ඇතම් ලිපි වල අපිට දකින්න ලැබෙනවා. මේ අසුභ භාවනා, පටික්කුල මානසිකාර ආදී විකෘත දේවල් හැටියට, නොකළ යුතු දේවල් හැටියට ඒ විදිහට නම් අය තර්ක ඉදිරිපත් කරනවා. අර රමණීය කියන වචනේ එහෙම නැත්නම් පරිසර වර්ණා දැකලා. නමුත් අපි කල්පනා කරනවා නුවණින් අර චින්තාමය ඥානයත් අපි යොදන්න ඕනේ යෝනිසෝ මනසිකාර කියලා නුවණින් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් තර්කයට අනුව ගිහිල්ලා තවත් නොයෙකුත් මිත්‍යා මත, මිත්‍යා දෘෂ්ටි මුල් කරගෙන වැරදි නිගමනට එළඹෙන්න පුළුවන්. හොඳයි, මේ චින්තාමය ඥානයෙන් පවා යමක් පිළිබඳව ඒ අවබෝධයේ ධර්ම සුතමයේ වශයෙන් ලබා ගන්න අවබෝධිය යම් කිසි ප්‍රමාණයකට තහවුරු කරගත්තත් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් භාවනාව අවශ්‍ය වෙනවා. භාවනාව කියලා කියන්නේ මේ පිනතුන් දන්නවා බෞද්ධ භාවනාවේ සමත විපස්සනා කියලා දෙපැත්තක් තියෙනවා. විශේෂයෙන්ම සමතය සඳහා. සමතය කියලා කියන්නේ හිත සමාධිමත් කර ගැනීම. සමාධිය ගැන හිතනකොට විශේෂයෙන්ම පළවෙනි ධානය ගැන කියනවා සද්ද කණ්ඨකා ඥානා වුත්තා භගවතා. ප්‍රථම ධානය ආදී ධාන මුල් ධානවලදී ශබ්දේ කණ්ඨකයක්. කණ්ඨ කියලා කටුවක්. ඒකයි අර බුදුරජාන් වහන්සේ අතින් දිත් කිව්වේ දැන් යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ගාමන්ත විහාරයේ සමාධියෙන් ඉන්නවා. හැබැයි කවුරුවත් ඇවිල්ලා කඩලා දාන්න පුළුවන් සමාධිය. පහසුවෙන් කැඩෙන්න පුළුවන් සද්ද නිසා. ඒක නිසා යර නිහඬි ආව ඇති වනපෙදෙස් වලට අතීතයේ ඒ යෝගීන් නිරන්තරයෙන් ඇදුනේ. ඒ වනපෙදෙස් වල ඒ විවේක සුවය නිහඬි ආව තිබෙන නිසා. දැන් නම් දන්නවා මේ පින්නතුන් එන්නේ එන්නෙම දවල් කාලේ පමණක් නෙවෙයි රෑ කාලේ පවා මහා ගාල ගෝට්ටියක් මැද ජීවිත ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. පැරණි ආරණ්‍ය සේනාසන වලට පවා අර විදේ විනෝදකාමීන් ආවේ නැත. ඒවා සමහර විට ඒවා ආරක්ෂා කරගන්න කියලා කියන්නේ බාහිර උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීම පමණක් නෙවෙයි ආරණ්‍ය පරිසරය ආරක්ෂා කර ගැනීමත් අවශ්‍ය වෙනවා. ඒවායි ගත කරන සංඝයා වහන්සේලාගේ අර කියපු විවේක தত্ত্ব ආරක්ෂා කර ගැනීම සඳහා නුවණැති දායක මහතුන් කල්පනා කරන්නට ඕන. අර කියපු අර නාගිතාමතුරු හිතන විදිහේ ලාභ සත්කාර සිලෝක වලින් නෙවෙයි උපස්ථාන කරන්න තියෙන්නේ. ආරණ්‍ය පරිසරය තුල තියෙන අර බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ භාවනාවට අදාළ ඒ කොටස් ඒ අංශ ආරක්ෂා වෙන ආකාරයට ඒකේ පෙන්වතුණු ගස්කොළන් පිළිබඳව අවට පරිසරය පිළිබඳව 100%ක් නැත තරමඳුරට කාලානුරූපව කළ හැකි උදව්වක් කළ යුතුව තිබෙනවා. ඒ වගේම තමනුත් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මොකද මේ ජීවිතය කෙනෙක් ඉතාම කෙටි. අපිට මේ බුද්ධ වාචිතය බුද්ධ වචනය තේරුම් ගන්න පුළුවන්කම තිබුණත් ඒක ඇතුළට බහින්න අවස්ථාව අපි පතපතා ඉන්නවා. ඒක සමහර විට නොලැබෙන්නත් පුළුවන්. නමුත් අපේ මට්ටමේ මහාවණියක් නැත්නම් ගහක් යටට හරි බෝධීන් වහන්සේ යටට හරි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඒ බෝධීන් වහන්සේ ඇත්ත වශයෙන් මහා කැලෑවක ඒ ගයා ශීර්ෂයේ ඒ මැද තිබුණ බෝධීන් වහන්සේ. නමුත් Taman එක හිතෙන් හරි මවාගෙන අන්න අර ගහක් මුල හරි කියාපු විදියට රුක්ඛ මූල. ඒ විදිහට ඒ සංකල්පය අපි ගොඩනගා ගන්න ඕන. මොකද පරිසරය ඊටාත්ම අවශ්‍යයි. දැන් මේ කාලේ පරිසර හිතවාදය ගැන කතා කරනවා. පරිසරය හිතකාමී අය බොහොම ඉන්න බව පේනවා. නමුත් ඒ පරිසරයට තියෙන ආදරේ අන්න අර කියාපු භෞතික මට්ටමිනු යන්නේ ආධ්‍යාත්මික වටින්නේ. ඒකට ආධ්‍යාත්මික මනුෂ්‍යයා තුල මනසාගේ වටිනාකම තියෙන්නේ. අධ්‍යාත්ම ශක්තිය තුන නම්. ඒ ආධ්‍යාත්මික වටිනාකම් ආරක්ෂා වීමට උපකාර වන පරිසරයයි අපි ඒක ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ගහකොළ හිටවන්න ඕනේ. ගහකොළ රැක ගන්න ඕනේ. ආරණ්‍යයක් වනයක් ආරක්ෂා කර ගන්න ඕනේ. අන්න අර කාරණා නිසා විවේකය කැමති කෙනෙකුට නැත්නම් මිටෝය ඔය දැව ආදිය සොයාගෙන එන ව්‍යාපාරිකයින් තැරව්කාරයින්ගෙන් ඒ විද්‍යායකින් එයා ආරණ්‍ය ජීවිතවලට ඒ පැත්තෙන් බාධා පැමිණෙනවා. මේව සමාජයේ ප්‍රකට රහස්. ඒ වගේම අර කලින් කියාපු ආකාරයට විනෝදකාමීන් ඒවා ඒවා තිප්පලවල් කරගන්නවා. අර ඔවුන්ගේ හමුවන් වල හමුවට කෙලෙස් හමුවන් සඳහා අන්න ඒ බඳු ඒ ප්‍රවණතාවල් වලින් හැකිතාක් වෙන් වෙලා පැරණි ආරණ්‍ය භූමි වල ගරුත්වය කුතිකුත්තේ ගම් නියම් ගම් නගර කාලානුරූපව ගොඩ නැගුණු නමුත් මතු වුණු නමුත් ඒ වායේ පෞරාණිකත්වය ගැන හිතලා ඒ පින්වතුන් තරමක් දුරට හරි ඒ වායේ සංඝයා වහන්සේලාගේ විවේකය ආරක්ෂා කර ගැනීම ගැන උනන්දුනොත් අන්න අර ශාසනයේ වටිනා ගුණ ධර්ම ආරක්ෂා කරගන්න උපකාර වෙන වගේම තම තමන්ට ඒ තුලින් අවස්ථානුකූලව ඒ ආදර්ශය ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතවලට අර කියාපු සමාධි ගුණ මතු කර ගන්න පුළුවන්. ඉතින් අර කිව්වේ අපි අර සමත ඊළඟට විපස්සනා ඒක අනුවම යන එක තමයි සමාධිමත් හිතටයි. සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ යථා භූතං පස්සති. මහණෙනි සමාධිය වඩව් සමාධිමත් වූයේ යථා භූත වශයෙන් ඇති තතු දකි. අන්නේ ඇති තතු තමයි අපි අර කිව්වේ අනිත්‍ය වශයෙන් අනිත්‍යතාව අනාත්ම ස්වභාවේ අසුභ ස්වභාවේ ඒ හැම ලෝකයේ තියෙන යථාර්ථයයි යථා ස්වභාවයයි. එතකොට ඒක සෞන්දර්යවාදියට අහුණු වුණත් යෝගාවචරයා ඒ අවබෝධය දිනු කරගන්නයි උත්සාහවත් වෙන්නේ. විදර්ශනාව කියලා කියන්නේ එකයි ලෝකයේ ඇතිවීම පක්ෂය විතරක් දකිමින් හෙට උදෑසන ගැන විතරක් හිතමින් තමයි ලෝකයා මේ ප්‍රත්‍යඥ ලෝකයා මේ දිවිල්ල දුවන්නේ. සංසාරේ නැවත නැවතත් මේ සංසාරේ මෙරි ගෞරවම යන්නේ මේ අර ලෝකයේ ඇතිවීම පක්ෂය පිපෙන මල විතරක් තේන්නේ පරවෙන මලට ඇහැවහ ගන්නවා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ මතක් කළ දෙනවා කල්පයක් තුලත් එක මොහොතක් තුලත් දවසක් තුලත් සතියක් තුලත් ওই දෙක බලපවත්වන ඇතිවීම නැතිවීම දෙක. කොට ඒක දැකීම තමයි විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැකීම. ඒ විශේෂ දැකීමට අර කියාපු විදිහට සමාධිමත් හිතක් අවශ්‍යයි. සමාධිය වැඩෙන්නේ නීවරණ ධර්ම ගෙනේන විතර්ක. ඒ විතර්ක වලට අදාළයි ඒකටයි අර ගාම සංඥා කියලා කියන්නේ. ගාම සංඥාව ඒක ධර්මයේ සඳහන් වෙන්නේ නානත්ත්ව සංඥාවක් හැටියට. නානත්ත්ව සංඥාව ගමක් තුල තියෙන නානත්ත්ව සංඥාව. ගෙදරක් ගියක් තුල ඉන්නකොට ගමක් තුල ඉන්නකොට මේ පිනතුන් කොතිකුත් දන්නවා වෙන එකක් තියා මේ ගෝලීකරණ යුගයේ තියෙන මහා පටලැවිලි රාශි ඔළුවේ ඇතුලේ තියෙනවා. කොට ඒ වයින් හිත මුදා ගන්න වෙන යම් ප්‍රමාණයකට ධර්ම මාර්ගයේ යන්න නම් ඒකට යම් කිසි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන ඒ සමාධි නිමිත්තක් මතු කරගෙන කැලයක් නැත්නම් ගෙදර වත්තේ තියෙන ගහක් යටට හරි ගිහිල්ලා හිතෙන් කැලයක් මවාගෙන එහෙමවත් උත්සාහ කළ යුතුව තිබෙනවා. අන්න අර සමාධිය ගොඩනගා ගන්න අමාරුවෙන් හරි නිහඬ වෙලාවල් බලාගෙන නිහඬියාව තුලයි සමාධියක් වැඩෙන්නේ. ඊළඟට ඒ සමාධිමත් සිත තුලින් අර කියාපු ලෝකයේ තියෙන විගඩන් නෙවෙයි නගරයක තියෙන විගඩන් නෙවෙයි අන්න අර විදිහේ නිහඬ ජීවිතයක් ස්වාභාවික පරිසරයක් තුල ආයි හංගන්නේ නැතිව සමාජයේ යථා තත්ත්වය දකින්න පුළුවන් ලෝකයේ යථා තත්ත්වය දකින්න පුළුවන් ඇතිවීම නැතිවීම දෙක. ඒ නුත්තරන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්눔 කරන්නේ මෙච්චර කාලයක් අර සමුදේ පක්ෂය විතරක් දැකපු මේ පුද්ගලයා තුල නිරෝධය ගැන නිවන ගැන ඒකට ලොකු ඇල්මක්. ඒකටයි අර රති කියල නිබ්බානාභිරති නිවනට ඇල්මක් ඇති කරගන්නවා නිරෝධයට ඇල්මක් ඇති කරගන්නවා මේ සසරින් එළියට එීම ගැන නිස්සරණය සංසරණය වෙනුවට නිස්සරණය. අන්න එතකොට නිස්සරණය සඳහා නර කියාපු විදියට සමාධිමත් හිතක් ඇති කරගෙන ඊළඟට නිහඬ පරිසරය තුළම අර ස්වාභාවික ඒ ගස් කොළන් ආදී ප්‍රවැත්ම ගැන හිතලා බලලා අපේ මේ ශරීරයත් මේ නොයෙකුත් කවල පොල විය පැහැදම් කරලා කවල පොල හදාගත්තු මේ ශරීරයත් යම් දවසක මේ ගස් කොළන් වලට පූර වෙනව නේද? මේ ගස් කොළන් හැදිලා තියෙන්නේත් ඒ වගේම දිරාගෙන ගිහිච්ච දිරලා පොළවට එකතු වුණු ශරීර තුලින් නේද ඒවට පෝර වෙච්ච ඒවා නේද ඊළඟ ධාතු හතරේ සමානත්වය පිටත තියෙන ධාතු හතරත් පඨවි ආපෝ තේජෝ වායෝ මේ ශරීරය අපි මේ ආදරෙන් රැක ගන්න රැක බලා ගන්න කය තුල තියෙන මේ පින්න තුන අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර කෙස්ලොම්නියා දත්ත ආදී ඒවා ඒ පඨවි ආ ධාතුවට අයිති බවක් මල මුත්‍ර කියලා ආදී ආපෝ ධාතුවට අයිති බවක් ඊළාට වායෝ ධාතුව මේ ආස්වාස් ප්‍රස්වාස ආදී ශාරීරියේ තියෙන උෂ්ණත්වය ඒව තේජෝ ධාතු ඒ විදිහට අන්න ශාරීරියේ තියෙන ධාතු හතරක් බාහිර ලෝකයේ අර ගස් කොළන් වල ගිරිහෙල් වල ගංගා වල තියෙන ධාතුන් අතර වා ඒකයි අන්න අර තාලපුට ආදී තෙරුන් වහන්සේ කවදානම් මම මේ පංචස්කන්ධයත් බාහිර ගහ කොළනොත් සමව තුලනය කරම්ද සමව කිරා බලම්ද දැන් ඒක සමව නෙවෙයිනේ අපි ඒ ගස් කොළන් වලට දෙන අයිතිය දෙන ජීවත් වෙන අයිතියක්වත් දෙන්නේ නැහැ ගස්කුණන් කියන්නේ සිත් පිට නැති අන්දමින් ගස්කුණන් වලට සිත් පිට නැති තමයි. නමුත් ඒවටත් සිත් පිට නැති අන්දමින් විනාශ කරමින් ඒ අවට තිබෙන ස්වභාව ධර්මී ලෝකයට කියන්නේ සමහර විට ද්වේෂයකින් වගේ ක්‍රියා කරනවා ඒ වගේ නානුකම්පාවක් නැතුව. ඉතින් අන්න ඒ වෙනුවට කල්පනා කරනවා නම් එතන තියෙන්නේත් මෙතන තියෙන්නේත් එකයි. මේවා මේ ශරීරයේ පවරකගත්තු ශරීරයේ පව යම් දවසක පූර්ව බවට පත් වෙනවා. ඒ හැරෙන්න වෙන 아무තු දෙයක් නැහැ. ඉතින් මේ විදිහට නිහතමානී මේ විදිහට කල්පනා කරලා ඒව තුලින් පවා විදර්ශනා 아무තු කර ගන්න පුළුවන්. ඉතින් ඔන්න ආරණ්‍ය පරිසරයක ගස් කොළන් වගේම අනිත් ඒ පවතින දේවල් විදර්ශනා ඇසට හසු වෙනකොට සාමාන්‍ය ලෝකයට නොපෙනෙන පොත්වලින් සොයා ගන්න බැරි මහා ගැඹුරු දර්ශන ඒ අතීතේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ඇතැම් විට යෝගීන් අතීත යෝගීන්ට පව ඒ ඍෂිවරුන්ට පව ඒ අවබෝධ ලබා දුන්නේ අන්න අවට පරිසරය අපි එතකොට අන්න දැන් මේක අපි මාතෘකා වශයෙන් කිව්වේ නැතත් මේකත් එක්තරා විදිහක පරිසර හිතකාමී දේශනාවක් හැටියට සැලකුවට කමන්නේ නමුත් අර ලෝකයා හිතනවන්ද මේ පරිසර හිතේම නෙවෙයි මෙතන ඊට වඩා වටිනා අර්ථයක් කායික භෞතික පරිසරය රැක ගැනීම පමණක් නෙවෙයි හුස්ම ගන්න පුළුවන් වුණ පමණට අපේ ජීවිතයක් රැකුණයි කියලා කියන්න බෑ ඒ හුස්ම ගන්න මොකටද කියලා අපි හිතන්න ඕන අවුරුදු 100ක් හොඳ වාතාවරණ ඇති පරිසරයක හොඳට හුස්ම අරගෙන ජීවත් වුණත් ඇති වැඩක් නෑ ඒ ජීවිතෙන් අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ පරමාර්ථ ධර්ම ඉෂ්ට කරගන්න බැරි වුණා. එතකොට අන්නේ විදිහට කල්පනා කළා අපි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාව තුළ ඇයි මේ රමණීයානි අරඤ්ඤානි යත්න රමති ජනෝ සාමාන්‍ය ලෝකයා ඒ විවේකයට සුදුසු පරිසර ගැන අල්මක් නැහැ. ඒ වෙනුවට කාම සුඛය සොයාගෙන ඒවට වදින්නේ. නමුත් අන්න අතීත යෝගීන් ඒ වගේම බුදු පසේ බුදු මහතන් වහන්සේලා වනාන්තරයක් තුළ ඒ ආධ්‍යාත්මික ඉහළම මට්ටමට පවා පැමිණිය. ඒකට අපි ගහක් දහක් කුලක් දිහා වනයක් තුල දිහා බලනකොට අපි තේරුම් ගන්න ඕන ඒක තුල අපේ අධ්‍යාත්මය ඇති වටිනාම කොටස් මතු කරගන්න හොඳ පරිසරයක් මේ තියෙන්නේ. ඒක අපි ආරක්ෂා කරන වගේම අපි එනොත් අපි පමණ ප්‍රයෝජනවත් ගන්න ඕන. මොකද මේ සංසාරය කියලා කියන්නේ නිරන්තරයෙන් අපි කවුද බුදුරජාණන් වහන්සේ නිකුත් ඔය දේශනාවල ප්‍රකාශ කරලා තිබෙනවා. අපි ඇතැම් විට බාහිර ලෝකයේ දිහා බලලා ඔය පුරා විද්‍යාත්මකවත් තව නානාවිධ භෞතික මැනීම් ක්‍රම වලිනුත් අපි මේ සමහර විට ගල් පර්වතයක කන්දක පස්වල වයස අපි සොයන සමහර විට වර්ෂ කෙල කෝටි ගණන් පැරණි දහස් ගණන් පැරණි ඒවා පිළිබඳව යම් යම් ප්‍රමිති ඒවා මැනීම් ගැන පර්යේෂණ පවත්වනවා මේ පොළවේ පැරණි බව ගැන ගල් පර්වතවල පැරණි බව ගැන නමුත් ඒක ටිකකටවත් හිතන්නේ නැහැ ඒ සා කාලයක් සමහර විට බුද්ධ වචනෙන් කියනවා නම් කල්ප කෝටි ගණන දැන් මේ කාලේ තින් වෙනකොත් ඉලක්කම් මාධ්‍යෙන් පැරණි දේවල් වල පෞරාණික දේවල් වල වයස මනිනවා නමුත් එපමණකින් සීමාවට සෑහීමකටපත් වෙන්නේ නැතුව ඒ සා දීර්ඝ කාලයක් ඒ වයින් අපට නිදර්ශනය කරන තරම් දීර්ඝ කාලයක් තුල මේ මහ පොළොව වැඩුණා නම් මේ ගල් පර්වත වැඩුණා නම් මේ කඳුහෙල් ගංගා ඒ තරම් දීර්ඝ කාලයක් වැඩුණා නම් ඊ අතරතුර අපි කොයි තරම් අවස්ථා කී වාරයක් මිනිසෙන් හැටියට පමණක් නෙවෙයි තිරිසනුන් හැටියට ප්‍රේතෙන් හැටියට යක්ෂයන් හැටියට නිදි සතුන් හැටියට මේ සංසාරී උපදින් නැද්ද කියලා හිතන්ට. අන්න එතකොට ඒකත් පරිසරය පිළිබඳව අපි මහා ගල් පර්වතය දැකලා අර කියාපු විද්‍යාඥයෙකුට සමහර විට කියන්න පුළුවන් මේ ගල් පර්වතයක් බවට මේ හයි වෙන මේ සකස් වුණු මේ තරම් කාලයක් අවුරුදු කෝටි ගණනක් ගියා කියලා එතනින් නවතින්න පුළුවන්. නමුත් අපි කල්පනා කරනවා ඒක අපතුලට විහිදුවලා ඒ ගල් පර්වතයට විඥානයක් නැහැ. ඒක වැඩුණා තමයි. නමුත් ඒ කාල පරාසය තුල බුද්ධ වචනය සත්‍ය වෙනවා. අපි අනන්ත කාලයක් සංසාරේ ඉපදෙමි. මොනවද කලේ? ඒක බුදුරජාණන් වහන්සේගේ වචන කියන්නේ කටසි වඩ්ඩිත. සොහොන් වැඩුවා. සොහොන් වැඩුවා. තවත් විදිහකින් කියනවා නම් ඇට සැකිලි වැඩුවා. ඒ වගේම ඒක සම්පීඩනය කළ තමයි ආයිත් වෙනවා නම් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යයට මේ සම්පීඩනය කළා. ඒ ඔක්කොගෙම බාහිර ලෝකයේ ඒ තියෙන අනිත්‍යතාව ඒ වගේම අර්ථ ආපු විපර්යාස විපරිණාම ආදී ඒ වගේම අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකයේ අභ්‍යන්තර ලෝකයේ ඇති විපර්යාස රාශිය ඒ හැම එකක්ම එකතු කළයි බුදුරජාණන් වහන්සේ එක වචනයකට දැම්මේ දුක්ඛ කියලා. සිංහලෙන් කියනවා නම් අකුරු දෙකයි දුක. ඒකට අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි අධ්‍යයන කරන්න තියෙන්නේ වටහා ගන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන්නේ අන්නේ කියනකො දුකක් දුක තේරෙනවා කියලා අපි කවුරුත් කියනවා. නමුත් අර පරිඥා කියලා කියන පූර්ණ අවබෝධය නැහැ. එතකොට දුක පිළිබඳ පූර්ණ අවබෝධය එනකොට එක්කම ඊට යටින් තියෙන තණ්හාව තේරුම් ගන්න වෙනවා. ඒ තණ්හාව සම්පූර්ණ අවබෝධය වෙනකොට ඒ අවබෝධ කරගැනීම මේක අවබෝධ නෙවෙයි එතනදීලාට තණ්හාව ඉවත් කිරීම කළ යුතු එකක් හැටියට අපි දන්නවා. කවුරුත් දුක්ඛම් පරිඤ්ඤයන් දුක තේරුම් ගන්න ඕන. එයාට තියෙන තණ්හාව මතුවෙන අවස්ථාවල් ඉවත් කරන්න ඕන. ඉවත් කළ ඉවරනකොට අන්න එතනම තියෙන එතකොට තණ්හා නිරෝධය කියලා කියන තණ්හක්ෂය කියලා කියන නිවන ඒ නිවීමට මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අන්න ඒකයි අපි චතුරාර්ය සත්‍ය තුල මේ ඔක්කොම තියෙනවා. අපි මේ ලෝකේ ඥාන සම්භාරය වැඩිනවා බලන් ඉන්නවා අර කියාපු ගෝලීකරණ ආදී තුලින් මේ ඔක්කොම විද්‍යාඥයින් අපිට මේව හෙළි කරලා දෙනකන් අපි බලාගෙන ඉන්නවා. නමුත් විද්‍යාව නෙමෙයි අපිට දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මන්නේ ලෝකයා මේ අවිද්‍යාව තුලයි ඉන්නේ. අන්න බුදු කෙනෙක් මතු කරලා දුන්නේ අර විද්‍යාවයි. ඒකමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුල තියෙන්නේ. අපි එතකොට ඒක අවබෝධ කරගන්නයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒකට අපි පුද්ගලයින් වශයෙන් කල්පනා කරත් පිරිසක් හැටියට කල්පනා කළා තම තමන්මයි ඒක කරගත යුත්තේ. ඒකට උපකාර වෙන දේවල් තමයි අර කියාපු විවේක තුන. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. ඉතින් කායික පරිසරය තුල කොයිතරම් සමාජයේ හිටියත් ඉඳ හිටනවත් විවේකයක් සොයාගෙන හුස්ම ගන්නවත් ඉඩක් සොයාගෙන භාවනාවට නැඹුරු වෙන්න ඕන. ඊළඟට ඒ තුලින් ඊළඟට උත්සාහවත් වෙලා මේ කාලයව බෑයි කියලා හිතන්නේ නැතුව අන්න අර සිත සමාධිමත් කරගන්න යම් උත්සාහයක් දරන්න ඕනේ. එදිනදා ජීවිතය තුළ භාවනා කර්මස්ථානයක් ආශ්‍රය කරමින් ඇසුරු කරමින් තමන්ගේ යාළුවෙක් වගේ ආසේවිත භාවිත බහුලීකරවති කියන වචනයට අනුව අර ලෝකේ යන රැල්ලට ඒ වායේ ක්‍රමක්‍රමයෙන් ධර්මයට නැඹුරු වෙනකොට ඒ රැල්ලේ කොටස් ඉබේටම අතහැරෙනවා. ඒ වායේ නීරස බව, නිස්සාර බව යෝගාවචරයට වැටහෙනවා. ඒ වයින් ඉවත් වෙමින් ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් වටිනාදී ඔස්සේ ගිහිල්ලා අන්න සිත යම් ප්‍රමාණයකට සමාධිමත් වෙනකොටයි ධර්මීය යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ඒ ජීවිත මට්ටමට එන්නයි මේ පින්නතුන් පොහේ දවසකට හෝ තමන්ගේ ගෙදර දොරවල් වලින් ඉවත් වෙලා මේ වටිනා දවස්වල අර වටිනා ශීලයක්, උපෝසත ශීලයක් සමාදන් වෙලා අර රහතන් වහන්සේලාගේ ජීවිතයට අනුරූපව අද දවසේවත් ගත කරනවා කියලා ඒ උත්සාහය ඒකට අනුරූපව ඊළඟට ඒ ශීලයේ උපකාර කරගෙන වෙනදට වඩා උත්සාහවත්ව තමන්ගේ බණ භාවනා කරන්න නැtei කියලා අපි හිතනවා අද දවසේ. එතකොට ඒකටම ඊළඟට විදර්ශනාත්මකව ඒ වායේ සමාධිමත් සිතෙන් ගත යුතු ප්‍රයෝජන ගැනීමටයි අපේ මේ ධර්ම දේශනා අපි මේ නිරන්තරයෙන් පවත්වන්නේ සවස් වරුවේ. එතකොට මේ ඉනුත් මේ අද දේශනා කළ ධර්ම දේශනා මේ ඉදිරිපත් කළ ධර්ම දේශනා තුළින් අන්න අර බුදුරජාණන් වහන්සේ ලෝකයාට ඉදිරිපත් කළ අර සාර ධර්ම අඳුන ගැනීම පමණක් නෙවෙයි, ඒ අනුව ජීවත් වීමට අපේ පරිසරය උපකාර කරගත යුතු අන්දමත් මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් අද මේ මෙතෙක් මේ පින්නතුන් තමන් රැක සීලෙන් කළ භාවනාවෙන් මේ අසුබණෙන් යම් කුසල ශක්තියක් මතු කරගත්තනම් ඒ කුසල ශක්තිය උපකාර කරගෙන තම තමන් කරන බණ භාවනාවට බාධක තම දූරීභූත කරගෙන උපකාර කරගෙන ළඟා කරගෙන හැකිතාක් ඉක්මනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බලපති වේදීන් මේ සංසාර ගමන කියලා එකතුම මා මහණියනි සනසෙන්ට මේ කුසල හේතු ආශ්‍රාන්තෝ කරගෙන අතර අවිචේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ වන්දි මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයක් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධික නතුන් මම මහණියනි සනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කිත්තාවතා චම්බිහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා උච්ඡන්තු මමතං පදං ආපාසට්ඨා දිබුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආපාසට්ඨා දිබුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආපාසට්ඨා දිබුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තානි නිදුක්ඛා භයප්පත්තානි නිභය සෝකප්පත්තානි නිසෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ දුක්ඛප්පත්තානි නිදුක්ඛා භයප්පත්තානි නිභය සෝකප්පත්තානි නිසෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි නිභය සෝකප්පත්තානි සෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන භක්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන භක්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන භක්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුපෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.